එහෙමනම් සාදාන වහන්. මෙයට උපදී ධර්මයන් පිළිබඳව අද දේශනාවක් දීපත් වෙනවා බලාපොරොත්තු වෙන්නේ. එතන උපදී කියන එකේ කියන්න මාස්කන්න දෙන්න. උපදී කියන එකේ අදහස සංසාරේ නැවත නැවත ඉපදෙද්දී යෑමට යම් කිසි කරුණු හේතු වෙනවා නම් මේ කරුණු කෙරෙහි ඇලී බැඳී උපාදාන කරගෙන කටයුතු කිරීම. සමත සුත්තනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ මෙලෙසින් දැක්වෙනවා පාඨයන්. යම් බින්දේ දුක්ඛ සම්භෝතේ සබ්බං උපදිපච්චාතේ අනේකානුපස්සන. ලෝකේ යම් කිසි දුක් වෙනවා නම් ඒ සියලුම දුක් උපදී නිසා ඇති වෙනවා කියන එක එක් අනුපස්සනාවක්. උපදී නම් තේව අශේෂ විරාම නිරෝධා නැති දුක්ඛ සම්භෝතේ සම්භවෝතේ අන්දුතියානුපස්සන. මේ උපදීන් සම්පූර්ණයෙන්ම නැති කළා නම් නැවත දුකක් එන්නේ නැහැ කියලා කියන එක දෙවන අනුපස්සනාවයි. ඒ වන් සම්මා ද්වේතානුපස්සනෝ භික්ඛවේ භික්ඛුනෝ අපමත්තසාතාපිනෝ පහිතත්තස විහෙරතෝ. එලෙසින් යම් කිසි භික්ෂුවක් අප්‍රමාදව කෙලෙස් තමන වීරයෙන් යුතුව නොකසුඹට උත්සාහයෙන් කටයුතු කරනවා නම් දෙන්නම් ප්‍රාණං අඤ්ඤතරං ප්‍රාණ පාටිකංකං දෙත්තේ ධම්මේ අඤ්ඤා සතිව උපාදි ශේෂය අනාගාමිතා ඔබට මේ ජීවිතේදීම අනාගාම භාවයේ හෝ රහත් භාවයේ බලාපොරොත්තු වෙ හැකි ඒ ඵල දෙකෙන් එකක් ලබා ගන්නට පුළුවන්. ඒ ඵල දෙක පමණක් නෙවෙයි සෝවාන් වන්නටත් පුළුවන් සකදාගාම වන්නටත් පුළුවන්. මේ අදහස්ම බුදුජානන් වහන්සේම සෝත්‍රයේ ගාථාවක නුදස්සනවා. උපදී නිධාන සබහන්ත දුක්ඛ ඒකේති ලෝකස්මින් අනේක රූපා යෝවේ අවිස්වා උපදින් කරෝති පුනක් පුනම් දුක්ඛ මුකේති මන්දු තස්මා ප්‍රජානං උපදින්න කෛරා දුක්ඛස්ස ජාති සබහානු පස්සේ. උපදී නිධාන සබහන්ත දුක්ඛ ඒකේති ලෝකස්මින් අනේක රූපා. මේ ලෝකේ යම්තා දුක් වර්ග තියෙනවා නම් විවිධාකාර දුක් ඒ සියල්ලම උපදී නිධාන කොට උපදී හේතු කොට උපදී ප්‍රභව කොට පවතිනවා. යෝවේ අවිද්දා උපදින් කරෝති පුන පුන දුක්ඛ මුපේති මන්දෝ බාලෝ කුත්තජනාය නොදස්සය. උපදී ධම්මයන් තමගේ සිත තුළ ඇති කර ගන්නවා. ඒ තුළින් නැවත නැවත සසර දුකම අනුභව කරනවා. තස්මා එම නිසා පජානං උපදින්න කයිලා දුක්ඛස ජාති ප්‍රභවනුපස්සී. මේ දුක ඇතිවීමට ප්‍රභවය වන්නේ ජාතිය, ජාතිය ප්‍රභවය කොට දුක ඇති වෙනවා. ඒ වගේම උපදීන්ගේ යථාර්ථය මනින් අවබෝධ කරගෙන උපදීන් කෙරෙහි උපදී ඇති කර නොගත යුතුයි කියන එකයි අදහස. මේ සුත්ත නිපාතයේ දැක්වෙන ගාථා මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ දැක්වෙන කොටසක් අපි ප්‍රකාශ කළේ. ඒකම පාරායන වර්ගයේ සූත්‍රයකත් වුණාතා දැක්වෙන. ඒකට උපදී වර්ග ප්‍රධාන වශයෙන් පොත්වල දැක්වෙන පරිදි හතරක් තිබෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, අபிසංඛාර උපදී, කන්ද උපදී කියලා. කාම උපදී කියන්නේ කාම වස්තුන්. ඇත්තට රූපයක් පෙනිලා ඒ රූපය දැකලා ඒ තුළින් ආස්වාදයක් ලැබෙන්නට තියෙන කැමැත්ත. අන ශබ්දාසලා ඒ තුළින් ලැබෙන ආස්වාදයෙන් ලැබෙන්නට තියෙන කැමැත්ත. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට වේදේ ස්පර්ශ, මූණට පසෝ ඒ අරමුණු තුනෙන් ලැබෙන ආස්වාදයේ විඳීමට තිබෙන කැමැත්ත තමයි කාම උපදී කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ. ක්ලේශ උපදී කියන්නේ විවිධාකාර සිත තුළ පහළ වෙන ක්ලේශ ධර්මයන්. ලෝභ, දෝෂ, මාන, දිච්චි, ඉස්සා, මච්චරිය ආදී විවිධ ක්ලේශ ධර්ම තිබෙනවා. මේ ක්ලේශ ධර්මයන් තමයි ක්ලේශ උපදී කියලා එහි දැක්වෙන්නේ. අபிසංඛාර උපදී කියන්නේ රැස් කරන ලබන දේවල්. මෙහිදී විශේෂයෙන්ම ගණන් ගන්න ලබන්නේ පුනර්භවය ගෙන දීමට හේතු පාදක වන කුසල කුසල කම්ම සංස්කාර රැස් කිරීම අபிසංඛාර උපදී වශයෙන්. එතකොට කන්ද උපදී කියන්නේ පංචස්කන්ධ ධර්මයන්මයි. මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ උපාදාන සහිත චන්දරාගයෙන් බැලී අලේතුක අනේ කටයුතු කරනකොට සංකස්පන්ද ධර්මයන් උපදී ධර්මයන් බවට පත් වෙනවා. මේ කොටස් හතරම සූර්ය නිර්දේශයේ වෙනස් ආකාරයකින් කොටස් 10ක් වශයෙන් දක්වා තිබෙනවා. ඒක එතරම් වැදගත් නොවුණත් ඒ කරුණ දැනගෙන සිටීම ප්‍රයෝජනවත්. ඒ පරිපාලුන් කියපු කරුණ හතරේ කන්දෝපදී පංචස්කන්ධ ධර්ම උපදී වශයෙන් දක්වපු එක සූර නිදේශයේ කොටස් තුනකින් දක්වන ධාතු උපදී ආයතන උපදී විඥාන උපදී කියන එකම දේ තමයි මේ තුන් ආකාරයකින් දක්වලා තියෙන්නේ. ක්ලේශ උපදී කියන එකේ නමින්ම ක්ලේශ උපදී නමින්ම එහි දැක් වෙනවා. අභිසංඛාර උපදී කියන එක දක්වත් දෙන්නේ කර්ම උපදී නම. තවත් උපදී වර්ග පහක් එහි දැක් වෙනවා චූර නිද්දසේ පාළි. සංහා උපදී, දිට්ඨි උපදී, පටිඝ උපදී, දුස්චරිත උපදී සහ ආහාර උපදී කියන. මෙතන ආහාර කියන්නේ කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංකේතන ආහාර, විඥාන ආහාර කියන කොටස් හතර තමයි. එතකොට මේ උපදී වර්ග 10ව අර කලින් කියපු උපදේශා තමයි යන්තාක් ලෝකේ දුක් කියනවා නම් දුක් ඇති වෙනවා ඇති වෙන්නේ කියන කරුණ අවබෝධ කරගත යුතුයි. උපදී නිධාන භගවන්තේ දුක්ඛා ඒකේකී ලෝකස්මින් අනේක රූපා මේ ලෝකේ විවිධාකාර දුක් කියනවා නම් මේ සෑම දුකක්ම ඇතිවන්නේ මේ උපදී නිසා. මේක එක්කමු ප්‍රශ්නාවක්. ඒ කියන්නේ සංකේත දුක්ඛ සම්බෝධයේ සම්බන්ධයෙන් උපදීපත්්‍යාදී මේක අනු ප්‍රශ්නාවලි ලැබදුනම දැක්කෝ පරිදි මේක එකමු ප්‍රශ්නාවක්. එතකොට මේ දුක සහ දුක් සමුදය කියන සත්‍ය දෙක තමයි බුදුහාමුදුරු පෙන්වන්න ප්‍රශ්න කරන්නේ. දුක කියනකොට තේරුම් ගන්නට ඕනේ ඒක අනුපස්නා වැඩෙන ආකාරයෙන් අවබෝධ කර ගන්නට ඕනේ. සම්මා සංසාරේ පුරා කොයිතරම්නම් දුක් විඳලා තියෙනවද. ඒකේච ලෝකස්මින් අනේක රූපා වේදාකාර දුක් ලෝකේ පවතින. මනුෂ්‍ය ලෝක දුක්, දේශන් ලෝක දුක්, ප්‍රේත ලෝක දුක්, නිරය දුක් ආදී ඒ ලෝකවල තිබෙන දුක් තිබෙනවා. ජාති දුක්, ජරා දුක්, මරණ දුක්, ශෝක පරිදේව දුක්, දෝමන සුභායස දුක්, අපේ සංප්‍රයෝග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක්, කැමති දෑන වල දීමේ දුක්, පංචස්කන්ධ පවත්තාගෙන යෑමේ දුක් තිබෙනවා. මේ පංචස්කන්ධ විපරිණාමයටපත් වීමේ දුක් තිබෙනවා. පංචස්කන්ධ ධර්මයන් අනිත්‍යයට යන නිසා පංචස්කන්ධ ධර්මයන් පවස්සාගෙන යාමට අවශ්‍ය ප්‍රත්‍ය ධර්මයන් සම්පාදනය කර ගැනීමේ දුක් තිබෙනවා. ඥාති වේෂණ, භෝග වේෂණ, දීප්ති වේෂණ, සීල වේෂණ ආදී වේෂණ වලින් දුක් වේදා ලැබෙනවා. මනුෂ්‍ය, අමනුෂ්‍ය වදුරු, මෙසමඳුරු වදුරු, සීත උෂ්ණ ආදීෙන් දුක් ලැබෙනවා. ඊට පීඩාවන්ගේ විපර්යාසයන් නිසා දුක් පීඩා විඳින්නට වෙනවා. තමන්ගේම වැරදි පැවතුම් නිසා දුක් ලැබෙනවා. අනුන්ගේ උපක්‍රමයන් නිසා දුක් විඳින්නට සිදු වෙනවා. වේදාකාර රෝග පීඩා හැඳීම තුළින් දුක් විඳින්නට සිදු වෙනවා. මේ ආකාරයෙන් නොඑක ආකාර දුක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් තියෙනවා සංකත දුක් තියෙනවා, විපරිණාම දුක් තියෙනවා. මේ පංචස්කන්ධ ධර්මයන් නැවත නැවත ඇති කර ගැනීමේ සංකත දුකත් ඒ තම ඇලුම් කරන පංචස්කන්ධ ධර්මයන් නැති වී යාමේ විපරිණාම දුකත් තියෙනවා. මේ ආකාරයෙන් වේදාකාර දුක් ලෝකේ පවතිනවා. මේ දුක් ගැන තමාට මන අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. සංසාරයේ අතීත සංසාරයේ කොයිතරම් කාල පරිච්ඡේදයක් පුරා අපි මේ දුක් විඳ විඳා එනවද විඳ විඳා ආවද කියලා. එහිදී අතීතයේ විඳින දුක් ගැන සිහිපත් කරනකොට තමන් කොයිතරම් වාර ගණන් ප්‍රේත ලෝකවල ඉපදිලා තියෙනවද කියලා බලන්නට ඒ බලනකොට සමහරට තේරෙනවා නම් පොලේ වැලි කැට ගන්නකටත් වැඩි ප්‍රමාණයක් තමයි ප්‍රේතයන් වෙලා පමනක්ම ඉපදෙලා අනන්තවත් දුක් විඳලා තිබෙනවනේ කියලා. ඒක හොඳයි. ඒ වගේම තිරිසන් ලෝක සත්‍ය වශයෙන්, තිරිසන් ලෝකයේ සත්‍යයන් වශයෙන් නූපදින සත්‍යයක් නෑ. හරකුන් වෙලා, බල්ලන් වෙලා, ඌරන් වෙලා, කුටියන් වෙලා ඔය ආදී විවිධ සත්‍ය වෙලා ඉපදිච්ච වාර ගන්න මෙතක කියන්නට බෑ. අපායේ ඉපදී දුක් විඳපු කාල පරිච්ඡේදයේ සීමා කරන්නට බෑ. මනුෂ්‍යයන් වශයෙන් ඉපදී දුක් විඳපු දුක් ප්‍රමාණය සීමා කරන්නට බෑ. මේ අතේ සංසාරයේ විඳිනලද දුක්, ඒ වගේම අනාගතයේදී විඳින්නට සිදුවෙන දුක් ගැන අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ජාති දුක ගැන. ජරා දුක මේ ධාතියේ පත්ුණාට පස්සේ ජරාවටපත් වෙනවා. ජරාවටපත් වුණාට පස්සෙ විඩාකාර දුක් සීඩා අනන්ත අප්‍රමාණ අපි විඳ අනාගතයේදී ජරා දුක් විඳින්නට සිදු වෙනවා කියන කරුණක් තේරුම් ගන්නට ඕන. මරණ දුක් සමාගමෙන් සමාගයේ මරණයටපත් සමා මරණයටපත් වන විට විඳින්නට සිදු විඩාකාර දුක් වලට අමතර තමාගේ හිත මිත්‍රාදීන් ඥාති මිත්‍රාදීන් නැති ගියාට පස්සෙ බින්දිනලද දුක් තේරුම් ගත යුතු අනන්ත අප්‍රමාණ රෝග තියෙනවා. ශේෂිත පාදාන්තයේ දක්වා රෝග හැදෙන රෝග කෙලවරක් නැහැ. කොයිතරම්නම් දුක් රෝග හැදෙනවද, ඒ රෝග සෑම එකක්ම අපට සංසාරයේ පුරා හැදිලා තියෙනවා. ඕනෑම අවස්ථාවකදී ඕනෑම රෝගයක් දැනුණත් හැදෙන්නට පුළුවන්. අද මෙහි මේ චර්ත දෙත වෙනකොට කවර රෝගයක් හැදෙයිද කියලා කාටවත් කියන්නට බෑ. මෙවැනි රෝග පීඩා දුක් වෙනවා ඒ ආකාරයෙන්. මරණ දුක්, ජාති ජරා ව්‍යාධි මරණ දුක් වෙනවා, ශෝක කරන දුක් වෙනවා, කායික දුක් වෙනවා, මානසික දුක් වෙනවා. මේවා Tamante මනෙන් තේරෙනවා නම් ඒ තේරෙනකොට දුක්ඛානුපස්සනාව සමාගයේ සිටතර වැඩෙන්න තෝරන. එහෙම වැඩෙනකොට තමයි අය මේ කානුපස්සනා මේකත් එක අනුපස්සනාවක් කියන කොටස අපි සම්පූර්ණ කරන්නේ. යම්කින්ද දුක්ඛ සම්බෝධි සම්බං උපලිපච්ඡාති යම් සාදුක් තියෙනවා නම් සියල්ලම උපදී නිසා ඇති වෙන්නේ කියන එක අය මේ කානුපස්සනා මේක එක අනුපස්සනාවක්. මේ අනුපස්සනාව දුක්ඛානුපස්සනාව වැඩෙන විට සමාගයේ සිට තුළ අනිවාර්යයෙන්ම ජීවුමි පෙනී ආයතේ සිටට අවබෝධ වී පෙනී ආයතේ මේ දුක්ඛ දුක්ඛ ස්කන්ධයක් වූ මේ සංසාරයේ පැවැත්ම ඉතාම භයානක දෙයක්ද කියලා ඒ පිළිබඳ කලකිරීමක් ඇති වෙන නොතැන් නිබ්බිදානුපස්සනාවක් වැඩෙන්නට ඕන. ඒ වගේම මේ සංසාරයේ වැඩි සිටීම කරේ නොයල් නැති වෙන ආකාරයෙන් බෙදා ගන්න ප්‍රශ්නාව ඒ දුක අනුව ශීපත් කිරීම තුළින් ඇතිවන්නට ඕන. ඒ ආකාරයෙන් දුක පිළිබඳ අවබෝධයක් ඇති කරනකොට බෙදා ගන්න ප්‍රශ්නාවත් නිරායසින් ඇති වෙනවා. පටිච්චසමුප්පාදන ප්‍රශ්නාවත් වැඩෙන්නට ඕන. මේ දුකක් වූ මේ පංචස්කන්ධ ධර්මයන් සිටින් උපාදාන නොකලෙතේ මේ සියල්ලම හලෙතේ අත්හලෙතේ කියන අවබෝධය සමාගයේ සිටතුලින්ම මතුවේ පැන නඳින්නට ඕන. පටිච්චසමුප්පාදන ප්‍රශ්නාව වැඩෙන්නට ඕන. ඒ ආකාරයෙන් ඒ අනුපස්සනා ධර්මයන් වැඩුණොත් තමයි මේක අනුපස්සනාවක් විදර්ශනා භාවනාව බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ ජාතිය දුක ජරාව දුක කියලා නිකන් ශීකර කරලා සිටීමෙන් තමාට ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත්නම් ඔය කියන අනුපස්සනාව ලැබෙන්නේ නැහැ. අනිත් අතින් මේ ධර්ම කරුණු ධර්ම ඥානයන් උපදවා ගැනීම අටියෙන් පමණක් මහාන කෙනෙකුට ඔය කියන අද ආකාරයෙන් නිම්පිදාවක්වත් විගාගයක්වත් නිරෝධයක්වත් පටිනිස්සග්ගයක්වත් මොනවත් දකින්නට හැකියාවක් නැහැ. එවැනි අනුපස්සනාවක් ලැබෙන්නේ නැහැ. එවිසා මේ ධර්මයේ ශ්‍රවණය කර යුතු වන්නේ සංසාර දුකින් මිදීම සඳහා උපයෝගී කර ගැනීම පිණිසමයි. එහෙම නැතුව මේ ධර්ම ඥාන ගොඩ දසාගෙන සිටීම සඳහා නොවේ කියන කරුණ සර්වේශිතර ගත යුතු කරුණක්. එහෙම කටයුතු කරන විට එකම ධර්ම දේශනාවක්වත් ප්‍රමාණවත් වෙනවා ඒ අනුව පිළිපැදීම තුළින් නිවන්ස ලබා ගැනීමට. නමුත් විවිධ ආකාරයෙන් ධර්ම සංඥා ගොඩ ගසා ගන්නා පුද්ගලයාට මේවා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට අවස්ථාවකුත් නැහැ. ඒ අයගේ අදහස වෙන එක. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නිස්සරණත්හාය නෝ ගහනත්හාය. මේ ධර්මයෙන් මම දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා නෝ ගහනත්හාය ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි, නිස්සරණත්හාය සංසාරයෙන් මිදීම සඳහා. මේ අයත් ඒ අදහසෙම පිළිපදලා මේ ධර්මයේ ශ්‍රවණය කරමලා ඒ ධර්මයට අනුව පිළිපදලා ඔය කියන ලද අනුපස්සනා ධර්මයන් තමාගේ සිත තුළ දියුණු වෙන ආකාරයෙන් දකින්නට ඕනේ. ඒ අනුපස්සනාවන් තමා දියුණු කර ගන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ කියපු පාඨයට අනුකූල වන පරිදි ඒ අනුව පිළිපැදීම තුළින් නිවන් ලබන්නට හැකියාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. එතකොට යම් කිසි දුක්ඛ සම්බෝතේ සම්බන්තං උපදීපච්චයාතේ නැත්නම් උපදී නිදාන පබ්බහන්ති දුක්ඛ කියන කොටසයි අපි මේ කියන්නේ. එතකොට මේ උපදී නිසා තමයි මේ සියලුම දුක් ඇතිවන්නේ. කාම උපදී නිසා දුක් ඇති වෙනවා, ක්ලේශ උපදී නිසා දුක් ඇති වෙනවා. ඒ වගේම විසංඛාර උපදී නිසා දුක් ඇති වෙනවා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධ ධර්මයන් නිසා දුක් ඇති වෙනවා. මේ කොටස් හතර ගැන අවබෝධයක් ඇති කරනකොට මේ උපදී වර්ග 10ම පිළිබඳ අවබෝධයක් නිරායාසයෙන්ම ඇති වෙන බැවින් මේ උපදී වර්ග ධර්ම හතරට පමණක් අවධානය යොමු කළත් හොඳටම සමානවත්. එතකොට කාමයන් තුළින් සමාත දුක් ඇති වෙන ආකාරය සමාතම අවබෝධයක පෙනී ආයතේ. කාම වස්තුන් තුළින් ලැබෙන ආස්වාදයේ විඳින්නට ගියාට පස්ව ඒ කාම වස්තුන් ලබා ගැනීම තුන එක් ආකාර දුක් විඳින්නට සිදු වෙනවා. ඒ කාම වස්තුන් ලබා ගත්තාට පස්ව ඒවා ආරක්ෂා කරන්නට, නඩත්තු කරන්නට, පරිහරණය කරන්නට නොඑක ආකාර දුක් විඳින්න සිදෙනවා. ඒ කාමවස්තුන් තුනේ සුළු ආශාදයක් ලැබුණත් බොහෝ වෙ සමහර සමාගයේ සිත තුළ චිත්ත පීඩා ඇතිවෙනවා. විද්‍යාකාර කරදර දුක් කම්කට වලට මුහුණ පාන්නට සිදෙනවා. සමහර විට සුර සතුනන්ගේ මරණය පවා සිදු වෙන්නට පුළුවන්. ඉතින් වේදාකාරයෙන් මේ කාම වස්තුන් තුළින් මේ ජීවිතයේ තුල තියෙන වේදාකාර දුක් ලැබෙන ආකාරය තේරුම් ගන්නට ඕනේ. කාමාශ්‍රාදයක් විඳින්නට ගිය පුද්ගලයන්ට සමහරට ජීවිතයේ පුරාම ඒකට වන්දි ගන්නට වෙනවා. ඒකෙන් නවතින්නට දුන්නට හැකියාවක් ලැබෙන්නේ සංසාරයේ පුරාත්මයේ දුක දිගින් දිගටම ඇයට ගෙනියන්නට සිදෙන. ඒ කාම උපදින් බැඳී සිටි පුද්ගලයාට මරණ මොහොතේ කාම වස්තුන් සිහිපත් වූ තේම නියත වශයෙන්ම දුගතිගාමී වන්නට සිදුවෙන එක සිදුවෙනවාමයි. ඒ අනුව සුගතිගාමී වුණොත් එහෙම නැවත සුගතියට උපදින්නට ලැබෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වෙත බොහෝ කාලයක් තිස්සේ දුගතිවල දුක් විඳින්නට වෙනවා. මේ කරුණ පැහැදිලිව තමන්ට තේරුම් ගොස් කෙනේ ආයිසෙක් කාම වස්තුන් වලින් දුකක් ලැබෙනවා කියන හැඟීම තිබීම නෙවෙයි මම අදහස් කරන්නේ. සම්මන්තම අවබෝධ ලැබෙනවා නම් මේ කාම වස්තුන් ඒකාන්තයෙන්ම දුක් ලබා දෙන දේවල්මයි මෙතෙක් කර සංසාරයේ පුරා දුකට පත්වන්නේ මේ නිසාමයි කියලා. එතකොට තමයි මේ වාක්‍යයේ කලකිරීමක් ඇතිවන්නේ. නැත්නම් ਉਹ ආශා කරනවට ඇලෙනවට බැඳෙනවා. තවත් ආශාවෙන් තණ්හාවෙන් විසෝ කටයුතු කරනවා විනා ඒ මාකෙරේ විරාගයක් ඇතිවන්නේ නැහැ, නිබ්බිදාවක් ඇතිවන්නේ නැහැ, පටිනිස්සග්ගයක් කියන්නේ අතහැරීමක් ඇති කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේවා සැපක් කියලා හිතනවා මිසක් මේක දුකක් කියලා දකින්නද බෑ. ඔය කියන දනුපස්නාවන් වැඩෙන්නේ දුක්ඛානුපස්නාව වැඩෙන්නේ නැහැ, අනිච්ඡානුපස්නාව වැඩෙන්නේ නැහැ, ඉරාගානුදෝ දනුපටිනිස්සග්ගානුවේ අනුපස්නාව වැඩෙන්නේ නැහැ. මේ අනුපස්නාව තමාගේ සිත තුළ වැඩෙන ආකාරයෙන් කාම උපදී තුළින් දුක ලැබෙන්නේ කෙසේද කියන කරුණ සමන්තම අවබෝධ වෙලා තේනිය යන්නට ඕන. විශේෂ තේනිය කියවක් තමයි ඒ විදිහට ඒ ධර්මයන් සිතින් අතහරින්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ අතහැරිය යුතුයි කියන කල්පනාව ඇතිවන්නේ. එසේ නොවනවා නම් මේවා කෙරෙම නැවත නැවත බැඳිලාදී කටයුතු කිරීම තමයි සුපුරුදු පරිදි ඉදිරියට සිදුවන්නට තිබෙන්නේ. ඒ බව තේරුම් ගත යුතුයි. කාම උපදී ක්ලේශ උපදී නොඑකාකාර ක්ලේශ ධර්මයන් නිසා සමාන්ත මේ ජීවිතයේ දුක් විඳින්න සිදුවෙන එක ගැන මෙයාට අමතෙන් කියන්න දෙයක් නැහැ. පටිගේ ක්‍රෝධේ වෛරේ ඊර්ෂ්‍යා වැනි දේවල් ඇති වුණාට පස්සේ තමන්ගේම සිතට සහනයක් නෙවෙයි ලැබෙන්නේ, අසහනයක් සැපක් නෙවෙයි ලැබෙන්නේ දුකක්. තමාගේ සිතට සාහනශීලී තත්ත්වයක් හෝ සුවබර තත්ත්වයකට වඩා අත්දකින්නට වන්නේ ඕලාරිකෝ පීඩාකාරී තත්ත්වයක්. එම නිසා ඒ ක්ලේශ ධර්මයන්ගෙන් චිත මුදා ගන්නට උත්සාහ ගන්නට ඕනේ. දිනලා ජීවිතයේදී විවිධාකාර ක්ලේශ ධර්ම සමාගයේ සිත තුළ ජනිත වෙන විටම ඒ ක්ලේශ ධර්මයන් ගැන සිහිපත් කරලා ඒකෙන් සිත මුදා ගන්නට උත්සාහ ගැනීම ඉතාමත්ම ප්‍රඥා ගෝචරයි. උදාහරණ වශයෙන් රාගයක් ඇතිවෙනවා නම් රාගයක් කියලා ඒකෙතනම නතර කරගන්න ඕන. ද්වේෂයක් ඇතිවෙනවා නම් ද්වේෂයක් කියලා ඒකෙතනම මැඩපවත්වා ගන්න ඕන. ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා ඊර්ෂ්‍යාව කියලා ඒක යටපත් කරගන්නට පුළුවන්. මේ ආදී වශයෙන් සිත තුළ පහළ වෙන ක්ලේශ ධර්ම සතියෙන් විතර මැඩ ගන්නට පුළුවන් නම් යටපත් කරගන්නට පුළුවන් නම් ඒ සිත මුදවා ගන්නට පුළුවන් නම් ඒකෙන් තමයි විශාල යහපත සිදුවන්නේ. ඒ ක්ලේශ වලින් දැවෙන දැවීම නැති වෙනවා පමණක් නෙවෙයි, ඒ ක්ලේශ නිසා ඇති වෙන අකුසල කර්ම සංස්කාර නැති ඒකේ කටයුතු කිරීම නිසා නැති වී යන බැවින් අතීත අනාගත සංසාරයේ විඳින්නට සිදුවෙන දුක් ඔක්කොම කපා හරින්නට පුළුවන්කම ලැබෙනවා ඒ අනුව පිළිපැදීම තුළින්. එතකොට ක්ලේශ උපදී ගැන එතරම් දුරට කතා කරන්න දෙයක් නැහැ. ක්ලේශ 1500කටත් අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගැන එක එක විස්තර කරන්නට හැකියාවක් නැහැ. මේ වැනි දේශනාවකදී ඒවා පිළිබඳ කරුණු පොත්පත්වල අවබෝධ කරගත යුතුයි. ඊළඟට අභිසංඛාර උපදී රස කරන උපදී. අභිසංස්කරණය කරන්නේ බොහෝ විට රස කරන්නේ කුසල් අකුසල් දෙක. අකුසල් රස කිරීමෙන් ඒකාන්ත වශයෙන්ම දුගති ගාමී වෙන්නට වෙනවා. ඒකන කරන කළ යුතු දෙයක් කියන හැඟීම බොහෝ බෞද්ධයන්ගේ සිත තුළ තිබෙන දෙයක්. එම නිසා කුසල් සංස්කාර වලට පමණක් අපි අවධානය යොමු කරන්නේ කුසල අභිසංස්කාර රස කරන පුද්ගලයාට නියත වශයෙන්ම නැවත නැවත ඉදිරියේදී සංසාර දුක් විඳින්නට සිදෙනවා. අපි මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන ගිය ආත්මයේ මරණ මොහොතේ කුසල කර්මයක් සිහිපත් වුණ නිසා ඒ කුසල කම්මේ කරලා තිබුණ නිසා ඒ කුසල කම්මේ විපාකයක් වශයෙන් මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා ඉපදිච්ච දවසේ සිට අද දක්වා යන්තා දුක් විඳින්නට සිදු වුණා නම් ඒ සියලුම දුක් විඳේ අනාගතයේදී විඳින්නට තියෙන දුක් සියල්ලම විඳින්නට සිදු වන්නේ අද කරන ලද කුසල කම්මේ විපාකයක් වශයෙන් ඉපදිච්ච නිසා. එමනිසා මේ කුසල කම්ම පවා උපාදාන නොකළ යුතු දෙයක්. ඕන කිසිම දෙයක් මෙතකින්ච ලෝකේ උපාදේ කිසිවක් උපාදාන නොකළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඉතින් මේ කුසල් හොඳ දෙයක් තමයි, කළ යුතු දෙයක් තමයි. සංසාරේ නිදස්සීම සම්පූර්ණයෙන් පින්නම් පාන් දක්වාම ජීවත් වෙන්නට වෙනවා. සංසාරේ නිදහස් වන්න දෙයින් පෙර බෑ. ඒ දක්වාම හොඳින් ජීවත් වීම සඳහා කුසල් අවශ්‍යයි. සේවගත ඒවා කෙරේ උපාදාන ඇති කරගන්නේ නැතුව කුසලයත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සම්බයක් සත්‍යයක් කියන අවබෝධයේ පිහිටලා ඒ කුසල ප්‍රශ් කිරීමේදී සිදුවන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන ඒ සියල්ලම සියලුම කුසල් කළාට පසුව අනිත්‍ය ආදී වශයෙන් නුවණින් සම්මර්ෂණය කරන්නට පුරුදු පුහුණු වෙන එක ඉතාමත් සුදුසුයි. ඒ නුවණින් කුසල අකුසල කර්ම සංස්කාර ප්‍රත්‍යක්ෂ කරන ආකාරය ගැන මේ අද අප කලින් කියා දී තිබෙන ඒ අනුව පිළිපදින්නට ඕනේ. ඒවා ධර්ම කරුණු වල පැත්තකින් කියලා නැත්නම් ඒ ධර්ම කරුණු පිළිබඳ ඥානයක් ඇති කරගත්තා, ධර්ම දැනුමක් ඇති කරගත්තා කියලා සෑහීමකටපත් වීම නෙවෙයි අවශ්‍ය වන්නේ. ඒවාට අනුව තම පිළිපදින්නට ඕනේ කරුණ ජීවිතයට එකතු කරගන්නට ඕනේ. එසේ නැත්නම් මේ ධර්ම දහස් ගාණක් හැසුවත් කිසිම පළක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. එතකොට කන්දෝපදී ඊළඟ කාරණා විස්කන්ධ පංචස්කන්ධ රූප වේදනා සංඥා සංඝාර විඥාන කියන ස්කන්ධ ධම්මේන සුපටි ධම්මයන් බවට පත් වෙනවා. මේ ස්කන්ධ ධම්ම කෙරේ ඇලෙනවා, බැඳෙනවා, උපාදාන කරනවා, ඡන්ද රාගයෙන් යුතුව කටයුතු කරනවා පුත්තජන ලෝකේ ලෝක භෝසත්තු. රහත්නෝ සෑම කෙනෙකුගේ සිත තුළම මේ පංචස්කන්ධ ධම්මයන් කෙරේ යම් කිසි ප්‍රමාණයක හෝ වැඩිමක් තියෙනවා, බැඳීමක් තියෙනවා, ඡන්ද රාගයක් තියෙනවා, උපාදාන කිරීමක් තිබෙනවා. එමෙනිසා මේ පංචස්කන්ධ ධම්මයන් උපාදාන කරගෙන සිටින විට ඒකෙන් නැවත නැවත සංසාර දුක් විඳින්නට සිදෙනවා කියන කරුණ අවබෝධය පෙනෙන්නට ඕන එක. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්මයේ කාන්ත වශයෙන්ම සංකේත වෙන පංචපාදානස්කන්ධ දුක්ඛ දුක්ඛමයි මේකමයි දුක්ඛ සත්‍ය කියලා දකින්නට ඕන දෙවන කරුණ. මේ පංචස්කන්ධ ධර්මයන් පවතින නිසාමයි මේ සියලුම දුක් ඇතිවන්නේ, මේකමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා දකින්නට ඕන තුන්වෙනි කාරණාව. මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි ඇදී බැඳී කටයුතු කිරීම නිවේසුදුසවන්නේ ශේ කිරීමෙන් නැවත නැවත ඉදදී ඉදදී සසර දුක් විඳින්නට සිදු වෙන බැවින් මේ පංචස්කන්ධ කෙරෙහි කලකිරීමේ නැදීතේ පංචස්කන්ධ ධම්ම කෙරේ තියෙන බැඳීම උපාදානයේ සිටින් අත්හල යුතුයි කියන කරුණ තමයි ශිතට ඇතිවන්නට ඕන. ඒව අවබෝධ කරලා තේනකොට ඒ කියන ලබන අනුපස්සනාවන් තමයි ශිතට වැඩෙන. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් කිංච දුක්ඛං සම්බෝධි සම්බං උපරිපච්ඡාති අය මේ කානුපස්සනා කියලා. යම් කිසි දුක් ප්‍රමාණය ලෝකේ පහළ වෙනවා නම් ඒ සියලුම දුක් උපදීන් නිසා පහළ වෙනවා කියන එක එක් අනුපස්සනාවක්. මේක කල්පනා කිරීම සිටීමක් නෙවෙයි, අනුපස්සනාවක්. අනුනුපස්සේටි අනුපස්සනා කියලා ඔන්න නම් අපිට ඒක විග්‍රහ කරලා දක්වන්නට පුළුවන්. නුගණින් දෙමස වෙනසක් දක්ිනවා. ඒක අසලුවෙන් ගැඹුරින් ගැඹුරට යමින් ඒක අසලු කොටස පවා දක්මින් ඒ විදර්ශනා ඇසකින් ඒව බලනවා කියන එකයි අනුපස්සනා කියන එකෙන් අදහස. විදර්ශනා ඇසකින් ඒක දකිනවා, ඒව නියම සත්‍ය. මෙන්න මේ ආකාරයෙන් අනුපස්සනාව, ඒ කියන ලබන අනුපස්සනාව දිනු කරන්නට ඕනේ. මේ ද්වේස අනුපස්සනා සූත්‍රයේ දක්වන්නේ නිවන් ලැබන ආකාර 16ක්. මේ 16න් එකක් අප මේ කියන්නේ. එතකොට දෙවෙනි එක තමයි ඊළඟට කියන කාරණා තමයි යෝධි අවිද්වා උපදින් කරෝති කුණක් කුණන් දුක්ඛමුපේති මන්දෝ. මේ කිසිවක් නොදන්නා මෝඩ සත්‍යෝ අවිද්‍යාවෙන් බරෝ සත්‍යෝ උපදී වල නියැලෙන උපදී ධර්මයන් තමයි ශිෂ්‍ය තුළ ඇති කරගන්නවා. ඒ තුළින් නැවත නැවත දුක්ඛමුපේති දුකටම පත් වෙනවා මන්දෝ ඒ මන්දෝ කුත්තර දැන් පිළිගැ. මේක තේරුම් ගන්න තමා මේ උපදී වල නැවත නැවත බැඳි බැඳී කටයුතු කිරීම තුළින් සමනුත් මේ මන්ද අන්ධ බුද්ධික තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ අන්ධ බාල පුතුජන තත්ත්වයට පත් වෙනවා. බාල වූ මෝඩ වූ මන්ද ප්‍රඥාව මද කෙනෙක්ගේ බාට පත් වෙනවා. ඒ පත්යෙන් තුළින් නැවත නැවත සතර දුක් විඳින්නට පිළිගෙනවා. තමන් මේ පුත්සජන භූමියේ පුත්සජන කියන්නේ බොහෝ සත්වෝ එහෙමයි කියන එක. ඉතින් ඒ තත්ත්වයෙන් ඈත් වෙන පුත්කලේ බාට පස්සන්නට ඕන අවිදර්ශනා භාවනාවක නෙලෙන පුද්ගලයා ඒ ලෝකේ යථා තත්ත්වේ යථා පරිද්දකමින් විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකේ යථා තත්ත්වේ යථා පරිද්දකමින් කටයුතු කරන්නට පුරුදු පුහුණු වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම නෙවී වැදගත් වන්නේ ධර්ම ශ්‍රවණය කළේ යනු පිළිපැදලා මේ නිවන් මඟ ගමන් කිරීමයි ඉතාමත්ම වැදගත් වන්නේ. එතකොට තස්මා පජානං උපදින්න කෛරා දුක්ඛ සජාති පබවාන් පස්සේ. දුක්ඛ සජාති පබවාන් පස්සේ කියන්නේ ජාතිය ප්‍රභවය කොට ජාතිය නිධාන කොට නැති ජාතිය හේතු කොටගෙන මේ දුක පවතිනවා. යන්තා දුක් ලෝකේ ඇති වෙනවා නම් ඇතිවන්නේ ජාතිය නිසා. දැන් අප මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ නැත්නම් මේ දක්වා මනුෂ්‍ය ලෝකේ විඳින ලද දුක් ඉදිරියේදී විඳින්න ලැබෙන දුක් එකක්වත් අපිට විඳින්න සිදුවන්නේ නැහැ. මේ සමහර කෙනෙකුට කල්පනා වන්නට පුළුවන් මනුෂ්‍ය ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක වල තැන්වල, නිරය වල තැන්වල ඉපදුනාම නම් දුකක්. නමුත් බ්‍රහ්ම ලෝකයක ඉපදුනා නම් අරූපාවචර, රූපාවචර බ්‍රහ්ම ලෝකේ නැත්නම් දිව්‍ය ලෝකයේ යන තැනක ඉපදුනා නම් ওই තරම් දුකක් නැහැ නේ කියලා. ඒ වගේ දුක යම් තරම් දුරට සමන් දුරට හෝ අඩු බව ඇත්ත. සමහර තැන්වල දුකක් නැත්තෙම නැති තරමට අඩු බවද ඇත්ත. නමුත් ඒ වාස්තියවර දෙස්තිර ලෝකවල නෙවෙයි ස්ථිර තත්ත්වයන් නෙවෙයි. ඒ වගේ ඥාශ කාලයේ ගුණාන් පස්සෙ නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නත් පුළුවන්, ත්‍රිසන් ලෝකෙට යන්නත් පුළුවන්, പ്രേත ලෝකෙට යන්නත් පුළුවන්. ඒක නිසා වෛෂ්ඨිකයන් නොවන බව තේරුම් ගත්තාට පස්සේ කොයි ලෝකේ කොතනක ඉපදුනත් ඒක දුක ලබා දීමට හේතු වන කාරණාවක්. දුකේ ප්‍රභවය එතනයි තියෙන්නේ කියලා තේරුම් ගන්න. දුක්ඛස්ස ජාති පබහානු පස්සේ කියන්නේ ඒකයි. දුක ඇතිවන්නේ ජාතිය නිසා. ජාතිය ප්‍රභවය කොට දුක පවතින. එම නිසා මේ ජාතිය ඇති වෙන්න හේතු තියෙනවා. තමා මම මගේ කියලා සිතාගෙන සිටින එක, කර්ම සංස්කාර රැස් කරගෙන සිටින එක, උපාදාන කරගෙන සිටින එක, ඒ වගේම මේ ලෝකයේ සිටීමට රැඳී සිටීමට තියෙන භව ආශාව ආදී විවිධ කර්ම තියෙනවා. මේ කරුණු නිසා තමයි නැවත නැවත උපදින්නේ සෑම කරුණක්ම තමන්ට තේරෙනවා නම් මේ ආකාරයෙන් මේ කරුණු තමාගේ සිත තුළ ක්‍රියාත්මක වෙච්ච නිසා මෙතෙක් සංසාරයේ පුරා දුක් විඳගෙන විඳගෙන ආවා. අනාගතයේ සැලසින් දුක් විඳින්නට සිදු වෙනවා. ඒක නිසා මේ ධාතී ගෙලදෙන මේ කරුණ මා විසින් නැති කරගත යුතුමයි කියන හැඟීම තමාගේ ශ්‍රේෂ්ඨ කාමදී තෙනියා ඇති. පොත්වල තියෙන කරුණ කියවලා මතක තබා ගන්න එකෙන් කිසිම ඵලක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. තමාට අවබෝධයට පිනිලා මේවා සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම සඳහා උත්සුක කටයුතු කිරීමෙන් තමයි ඵලක් ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් වන්නේ. මේදී දක්වන්නේ අර කලින් කියපු කොටසේ දුකක් දුක්ක සමුදය සත්‍යයක් කියන සත්‍ය ද්වේ බුදුහාමුදුරුවෝ පෙන්නලා මේ පද දෙකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ මාර්ග සත්‍ය ප්‍රධාන වශයෙන්. දුක්ඛ සජාති පබවන් පස්සේ කියන එකත් මාර්ග සත්‍යයි. තස්මා පජානං උපදින්න කෛරා කියන එකත් මාර්ග සත්‍යයි. ඒක නිසා පජානං පරි ප්‍රඥාවෙන් දතේතු දේවල් කියන අය ප්‍රඥාවෙන් දතේතු ධම්ම දවස්සාවෙන් දතේතු. එහෙම දැනගෙන තමයි මේ උපදී ධම්මයන් සමාගයේ ශිෂ්‍යකට ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන්කම ශක්තිය ලැබෙන්නේ. එතකොට පජානං කියන වචනේ විස්තර කරනවා නම් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. නමුත් අපි ඒක කෙටියෙන් වචන දෙකක් පමණක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී පජානං කියනකොට තමන්ට තේරෙන්නට ඕනේ උපදි කියන්නේ මේ ධම්මයන්. උපදි ධම්මයන් ඒකාන්ත වශයෙන් ඇතිවීමම දුක්ඛය. ඊට අමතරව මේ උපදි ධම්මයන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා. සංසාර දුකට ඇද දමනවා කියන එකත් අවබෝධ කරගත යුතුයි. එතකොට කෙසේනම් මේ එක එක උපදි ධම්මයන් තුළින් තමා සංසාර දුකට මෙතෙක් කල් වැටුණද අනාගතේ වැටෙනවද කියන කාරණා තේරුම් ගන්නට ඕන. ඒවා ක්‍රියාත්මක වූ ආකාරයේ කෙසේනම් මේවා තුළින් දුක ඇති කර දෙනවද කියන කාරණා. ඒක අමතරව තමන් තේරුම් ගන්නට ඕන කාමෝපදි කියන්නේ සංතිෂක් නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ධම්මයන් කියලා. කියන්නේ සුප වේදනාවට කියන ඇලීම, සුප වේදනාව සුඛාස්වාදෙ මෙදීනෙමට තියෙන කැමැත්ත තමයි කාම උපදී කියලා දක්වන්නේ. අර දික්කේ පටිකෝපදී කියන්නේ පටිකේ කියන්නේ ගැටීම නුරුස්නාකම අමනාපයේ කැමැත්තක් නැති බව ආදී දේවල්. මේවා සමාගයේම සිත තුළ තියෙන සංස්කාර ධර්ම නාම සංස්කාර ධර්ම උපාදාන කිරීමක්. විශේෂයෙන්ම තමා යම් කිසි ආකාරයකින් සංඥාව පැති කර ගන්න මෙයා හොඳ නැති කෙනෙක් නරක කෙනෙක් ආදී වශයෙන් හරි කවර ආකාරයෙන් හරි එතකොට තමාගේ සිත් තුළ ඇති වෙන දුක් වේදනාව. ඒ දුක් වේදනාව ඇති කරගත්තේ තමාගේම මෝඩකමඩ තමාගේම සංඥාව විසින් ඒකේ ඇති කරගත්තාට පස්සේ ඒ තුනේ පහේ තිබඳ සිටින ධර්ම පහල වෙනවා. මේ සිටින ධර්ම පහල වෙනකොට ඉතින් ඒ අපි කෙනෙක් නම් ගත්තේ අපේ ඉන්න කැමති නැහැ. ඉන්න කැමති නෑ අප්‍රේකණේ බවට පරිවර්තනය වෙනවා. තමන් ඉස්සර ප්‍රේකණෙක් වෙන්න පුළුවන් පසුපාලීන ඔය අප්‍රේකණේ බවට පරිවර්තනය වන්නේ ඒ කෙනා තුළ තියෙන වර්ධකෙන්නේ නෙවෙයි තමාගේම පංචස්කන්ධ ධර්ම ලෝකයේ තියෙන නාමස්කන්ධ ධර්මයන් වැරදි ආකාරයෙන් ග්‍රහණය කිරීමේ උපාදාන කිරීමේ වර්ධින්. මේක මෝඩ ලෝකයේ සිටින මෝඩ සත්‍යයන්ට දකින්නට කොහෙත් නැතිකමක් නෑ. ඒක නිසා බාහිර වස්තුන් කෙරෙහි බාහිර අය කෙරෙහි ගැටෙනවා, අමනාපයට පත් වෙනවා, නුරුස්නා ගතිය ඇති කර ගන්නවා, අකමැත්ත හඟවනවා. මේ ආකාරයෙන් කටයුතු කරන්නට සිදුවන්නේ කිස අංකේශග්නේ නාමස්කන්ධයේ තියෙන යථාර්ථයේ යථාපරි දකින්නට නැතිකමක්. නාමස්කන්ධ ධර්මයන් උපාදාන කිරීමත් එක තමාගේම සංඥා, තමාගේම වේදනා, තමාගේම සංස්කාර ඒවා උපදීමට හේතුපාදකෝ තමාගේම විඥානස්කන්ධ කියන ධර්මයන් උපාදාන කරගෙන කටයුතු කරන තැනැත්තාට පටිඝ උපදීයත් ඇති වෙනවා. කාම උපදීය ඇති වෙන්නේ එහෙමම. තමන්ගේම වේදනාස්කන්ධේ වේදනාස්කන්ධේ දැන් දෙකට දුන්නේ නිකම්ම නෙවෙයි. ඒ වේදනාව ගැන සුඛාස්වාදයක් ගැන දෙන ආකාරයෙන් වේදනාවක් ඇති වෙන පරිදි ඒ දකින්න ධර්මමු අපි ගැන අපි සිතේදී ඇති කරගත් සංඥා ඇති කරගත්තා. ඒ සංඥාවන් වල සංඥාසිතී විලවට අනුකූලවයි සුඛාස්වාදයක් ගැන දෙන වේදනාවක් ඇති වුණේ. නැතුව මේ අරමුණු තුළින් වේදනාව ගැන දෙන්නේ නැහැ. මේව දකින්නට සාමාන්‍ය මෝල් සත්‍යයන්ට පොරෙත් නැතිකමක් නිසා බාහිර අරමුණු තුළට පටවනවා මේ කියන රාගය, මේ කියන පටිගය ආදී ධර්මයන්. ඇලීම, බැඳීම, ගැටීම ඔක්කොම බාහිර අරමුණු තුළට පටවනවා. තමන්ගේ ශරීරයත් බාහිර අරමුණක් කියලා මේදී මාතේ. එතකොට මේවා තමන්ගේම නාමස්කන්ධ ධර්ම උපාදාන කිරීමක් だっ කියලා දකින එක පදානනය කිරීමක් නුවණින් දැකීමක්. ඊළඟට කෙලේශ උපදී කියන්නේ තනිකරම තමාගේ සිත තුළ පහළ වන නාම ධර්ම කියන එක ගැන අමුතෙන් කියන්න දෙන්නේ තමන්ගේ සිතෙන් සමම්ම කෙලේශ ධර්ම ඇති කරගන්න. මෝඩ ලෝකයේ සිටින මෝඩ සත්‍යයන් දේරුම් ගන්න බෑ. අපි හිතමු කෙනෙක් කෙරේ ගැටිලා එයාට පීඩා කරදර ආදී කරලා පෞපුරවම අපාගාමී වෙනවා කියලා ඒ සත්‍යයන් දෙක දකින්නට බෑ. දකින්නට බැරිකම නිසා ඒ කිපෙන එක, පරිගන්නා එක, වෛරයෙන් යුතුව කටයුතු කරන එක මහා දෙයක්, ලොකු දෙයක්, කළ යුතු දෙයක්, හොඳ දෙයක් කියලා මුලාවෙන් පත් මුලාවට පත් වෙනවා. ඒ අයගේ සිත තුළම ඇති වූ සංඥා වේදනා ආදී සංස්කාර ධර්මයේ ඒ විශේෂම උපාදාන කරගෙන කටයුතු කිරීමක් හැර වෙන දෙයක් මෙතන නැහැ. මගේම වරදින් මම මේ කරන්නේ මේ දේවල් අන් අයගේ වරදි වලින් නෙවෙයි කියන කරුණ තේරුම් ගන්නට කොහෙත්ම ඒයට හැකියකමක් නැති නිසාම ඉතින් උපදි ධර්ම ඇති කරගෙන සංසාරය පුරා ගමන් කරන මෝඩකම එතන සංස්කර්ම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. උපදි ධර්මයන් ක්‍රියාත්මක වෙන විටම අවිද්‍යාවමයි තනිකර පසුපසින් ක්‍රියාත්මක වන්නේ. අවිද්‍යාව දුරුණා නම් උපරි ධර්ම දුක් යන්න කවන්නේ නැහැ. ඒකට කාමෝපදී කියන්නේ තනිකරම තමන්ගේ පංචස්කන්ධ ධර්මමයි. ඒ වගේම ක්ලේශෝපදී කියන්නේ පංචස්කන්ධ ධර්මමයි. ඊළඟට අභිසංස්කාරෝපදී සංස්කරණය කරනවා කියන්නේ මම මේ කියන්නේ පදානම් කියන වචනයයි. වචනේ විස්තර කිරීමයි. එතකොට අභිසංස්කරණය කියන්නේ රැස් කරනවා කියන එක. මේක ප්‍රථමයෙන් මේ ඇයිද රැස් කිරීම ගැන කතා කරලා විස්තර කරලා කියලා දීලා තිබෙනවා. රූපං රූපස්ථාය සංකතං අභිසංකරණති, වේදනං වේදනස්ථාය සංකතං අභිසංකරණති, සංඤ්ඤං සංඤ්ඤස්ථාය සංකතං අභිසංකරණති, සංඛාරේ සංඛානස්ථාය සංකතං අභිසංකරණති, විඥානං විඥානස්ථාය සංකතං අභිසංකරණති කියන පාඩේ. මේ සංස්කරණය කරන්නේ රැස් කරන්නේ අභිසංස්කරණය කරන්නේ අංකේශවත් මේ තමන්ගේම පංචස්කන්ධ ධම්ම. කුසල් රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ ධම්ම රැස් කිරීමක්. අකුසල් ධම්ම රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ ධම්ම රැස් කිරීමක්. ධ්‍යාන කියන්නේ වෙන දෙයක් නෙවෙයි, ඒ පංචස්කන්ධ ධම්මමයි. එතකොට පුඤ්ඤාදි සංඛාර වේවා, අපුඤ්ඤාදි සංඛාර වේවා, ආනිජ්ජාදි සංඛාර වේවා, මේ සියලුම දේවල් තමන්ගේම පංචස්කන්ධ ධම්ම ඇති ඇති නැති නැති යාමක් කරන වෙන දෙයක් නෙවෙයි කියන එක දකින්නට ඕන. ඊළඟට කන්ද උපදී පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගෙන කටයුතු කරන එක. පංචස්කන්ධ ධර්ම හුදු ස්කන්ධ ධර්ම වශයෙන් නැත්නම් සංස්කාර ධර්ම වශයෙන් ඔබේ පාතේන. රූපස්කන්ධේ රූපස්කන්ධේ පාඩිය ඔහේ හේතු මත ඇති යටි නැති නැති යනවා. තමන්ගේ කැමැත්තට හෝ වෙන කෙනෙකුගේ කැමැත්තට අකමැත්තට අනුකූල නෙවෙයි ඒක සිදුවන්නේ. රූපස්කන්ධේ රූපස්කන්ධේ පාඩිය ඔහේ පවතිනවා. එච්චරයි. ඉතින් අපේ තියෙන මුලාවට මුදත් අයගේ තියෙන මුලාවට මේ රූපස්කන්ධේ මම ඒක මගේ කියලා ග්‍රහණය කරන රූපස්කන්ධයේ ගිරේ ඇල්ල බැඳලා සිටිනවා. එතන එච්චරයි එතන තියෙන සිදුවන ක්‍රියාදාම. නමුත් රූපේ ඔතිශයක් ගණන් ගන්න නැහැ. රූපේ රූපේ පාඩියේ ඇති වෙන විට ඇති වෙනවා නැති වෙන විට නැති වෙනවා මහත් වෙන විට මහත් වෙනවා දෙඩ වෙන විට දෙඩ වෙනවා ජරාවට යන විට ජරාවට වෙනවා මරණයට පත් වෙන මරණයට පත් වෙනවා ඉරිලා කැල්ලා කුණු වෙලා තැල්ලා පොඩි වෙලා යන විට ඒ තත්ත්වයට පත් වෙනවා. රූපේ හැටිම තමයි. ඒවා ගණන් ගන්න නැහැ. කිසිවක් ගණන් ගන්න හැකි කමක් ඇත්තෙත් නැහැ. ඒ රූපේ දෙක කිසිවක්. එතකොට වේදනාව ඇතිවන්නේ පස්සේ ඇති වුණාට පස්සේ අපේ කැමැත්තට අකමැත්තට නෙවෙයි. පස්සේ ඇති වුණ ගමන් වේදනාවක් ජනිත වෙනවා. ඒ වේදනාව ඉතින් අපි උපාදාන කරනවා මෝඩකමට. අපි කියන්නේ මේ මෝඩ පුත්සජන සුත්‍රයෝ උපාදාන කරනවා මම වේදනාව, මගේ වේදනාව, මට මෙහෙම වීඩා කරදර ලැබෙනවා. දී වශයෙන් ඒ දුක් වේදනාවත් උපාදාන කරනවා. සුඛ වේදනාව අල්ලාගෙන දඟලන. මෙතන මේ පස්සේ නිසා වේදනා මාත්‍රයක් දැනීම මාත්‍රයක් ඇතිලා නැතිලා ගියාය. මේ දුක් වේදනාව විශේෂ සුඛ වේදනාව ගැන කතා කරනවා. සුඛ වේදනාව කියන්නේ සමාගිනෙම සිටේ තියෙති යන දැනීම මාත්‍රයක් කර වෙන දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න බැහැ. ඇති වුණා, පැවතුන, නැති වුණා ඊට පස්සේ ඒක ගන්නල කිසිම දෙයක් නෑ. නමුත් ඒ ඇතිලා නැතිලා යන සියුම් මේ සූරම් පෙරක් ඇති ඇවිලා ආග පැත්තකට සමාගෙන ගියා වගේ ඇතිලා නැතිලා යන වේදනා මාත්‍රේ උපාදාන කරගෙන සංසාරේ පුරා විඳපු දුක දැන් තමන්ට තේරෙනා නම් තමන්ගේ මෝඩකම තමන්ටම අවබෝධ වෙයි. නමුත් මේවා දකින්නට සාමාන්‍ය ප්‍රඥාවක් ඇති කෙනෙකුට නොහැකිකම නිසා මේවා උපාදාන කරන්නේ. සංඥා සංඛාරාදී ධම්මත් ඒ ආකාරයෙන්ම උපාදාන කරන විඥානස්කන්ධය ඇතුළතින්ම උපාදාන කරන පංචස්කන්ධ ධර්මයන් කෙරේ සංදේයෙන් බැඳෙනවා, රාගයෙන් බැඳෙනවා, ඡන්ද රාගයෙන් බැඳෙනවා, මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, එතන ආත්මයක් තියනවා කියලා හිතනවා, මේක සුබ දෙයක් කියලා හිතනවා, අසුබ දෙයක් සුබ වශයෙන් ගණන් ගන්නවා. මේවා කෙරේ වැළිය යුතුයි, බැඳිය යුතුයි කියලා හිතනවා, මේවා කෙරේ නොවැළිය යුතුයි, මේවා අත්හළ යුතුයි කියන හැඟීමක් කොහෙන්ම ඇතිවන්නේ? මේ සියල්ලම පංචස්කන්ධ ධර්ම උපාදාන වීම. එතකොට කාමෝපද කියන්නේ ක්ලේශ, ක්ලේශ උපද කියන්නේ අභිසංස්කාර උපද කියන්නේ පඤ්ඤා. ඒ වගේම කන්ද උපද කියන්නේ අංකෂයක් නෙවෙයි, තමන්ගේම පංචස්කන්ධ ධර්ම බව පදානාති තුනෝනේ දකින්නට ඕන. එහෙම දකිනකොට තමන්ට තේරෙන්නට ඕන මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා කියලා. අනිෂ්ඨාන් ප්‍රශ්නා වෙදෙන්නට ඕන. යදනිච්ඡන්තං දුක්ඛම් මේ අනිත්‍ය නිසාම විවිධාකාර දුක් ලැබෙනවා කියලා පංචස්කන්ධ ලෝකයේ තුනින් ඒ ලැබෙන දුක අවබෝධයෙන් දුක්ඛානුපස්සනාව වැඩෙන්නටත් ඕන. ඒ වගේම මේවා තමාට ඕන විදිහට ඇති වෙන ධර්ම නෙවෙයි. ඔය ඒ වගේ පාඩිය ඇති නැති ඇති නැති නැති යන ධර්මයේ කියන අවබෝධය ඇති වෙන විට අනාස්ථානුපස්සනාව ඒ තුලින් වැඩෙන්නට ඕන. ඒට අමතරව මේවා කෙරෙහි නොයදී ඒ ධර්මයේ කියලා විරාගානුපස්සනාවත් ඒ වගේම මේවා කෙරෙහි කලකිරී ඒ තුලින් මේවා ඇලිලා බැඳලා සිටීම තුලින් නැවත නැවත දුකටපත් වෙනවා. ඒක නිසා නොයදී ඒ තුලින් කියන නිබ්බිදාවත් ඇති වෙන්නට ඕන. ඒ වගේම මේ වාසිතින් අත්හැලී අත්හැලී ධර්ම විනා උපාදාන කළ යුතු ධර්ම නොවේ කියන පටිච්චසමුප්පාද ගාන ප්‍රශ්නාවත් බැඳෙන්නට ඕන. ඒ එලෙසින්ම මේ දුක්ක මේ පංචස්කන්ධ ලෝකයේ කාන්ත වශයෙන්ම දුකක්මයි, දුක කියන්නේ අන්තිසක් නෙවෙයි මේ පංචස්කන්ධ ලෝකෙමයි කියලා වැටහිලා දුක්ඛානුපස්සනාවකින් ගන්න පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සමාගයේ සිට දරට ඇති වෙලා තිබෙනවා නම් මේ දුක ලබා ගැනීමට යම් යම් දේවල් හේතු වන නම් මේ කිසිම හේතුවක් කෙරේ මොනම ආකාරයකින්වත් ඇලෙන්නට සුදුසු නැහැ, බැඳෙන්නට සුදුසු නැහැ, උපාදාන කරන්න සුදුසු නැහැ කියන හැඟීම සමාවේශයකට කාලෙදී ඉදීම පෙනී යනවා. පංචස්කන්ධ ලෝකයේ පැවැත්මීමට මේ දුක පැවැත්මීමට මේ උපදී ආදී ධර්මයන් සියල්ලම හේතුන ලෝකයේ තියෙන සෑම දෙයක්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් තමයි එතකොට පේන්නේ. මේවා කෙරේ ඇලෙනවා බැඳෙනවා මේ තමන් දුකකට ඇදලා දාපු සංසාර දුකට ඇදලා දාපු නැවත නැවත සසර දුකේම යොදවනු ලබන මේ සියලුම දේවල් කෙරේ ඇලෙනවා බැඳෙනවා මේවා කෙරේ නොයදී යුතුයි, මේවා අත්හළ යුතුයි, මේවා කෙරේ ජීවී යුතුයි කියලා පැහැදිලි අවබෝධයක් තමාගේ සිතට ඇති වෙනකොට තමයි මේ උපදී ධර්මයන් අත්හල යුතුයි මේවා නොතබා නොගත යුතුයි කියන හැඟීම හිතට කාවැදී පෙනී යන්නේ. එහෙම මෙන්නෙන්නට නම් මේවා පිළිබඳ අනුපස්නාව බැඳෙන්නට ඕන. උපදී එතකොට උපදීනන් වේව අශේෂ විරාග නිරෝධා නැති දුක්ඛ සම්භවතේ අනන්තියන් පස්සා මේ දෙවෙනි අනුපස්නාව ක්‍රමය තමාගේ සිතට වැඩෙන විට ඒ තුළින් දැන් මාර්ග සත්‍යය මේ අනුව කටයුතු කිරීම තුළින් වඩන්නේ මාර්ග සත්‍යය වැඩි වීම තුළින් කවදා හරි දවසකදී නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව මේ පාඩයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ අංකසත්‍යයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමයි. මෙහිදී දුක්ඛ සමුදය වශයෙන් දක්වන්නේ උපදී කියන ප්‍රශ්න කොටස. මේ තිස්සක මේ ඇයිද දුක්ඛ සමුදය වශයෙන් කියලා දීලා තියෙන්නේ අවිද්‍යාව, කර්ම සංස්කාර, තණ්හාව ආදී දේවල් දුක්ඛ සමුදය සත්‍ය වශයෙන්. ඒවයි මේවයි අතර කිසිම වෙනසක් නැහැ. මෙතන අභිසංඛාර උපදී කියන්නේ කම්ම සංස්කාරමයි. එතන ආරා විද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන පටිච්ච සම්පාද ධම්මේ කොටසමයි මේදී මේ ප්‍රකාශ කරන්නේ. වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ අනුව බලනකොට අනිත් කරුණු අරගෙන බලනකොට අවිද්‍යාව පසුකසෙන් ක්‍රියාත්මක වන නිසාමයි මේවා සිදුවන්නේ කියලා දකින්නට පුළුවන්. එතකොට දුක්ඛ සමුදය සත්‍ය කණිකරම අවිද්‍යාව තුළින් සිදුවන බව දකින්නට හැකියාව ලැබෙනවා. දැන් කාමෝපදී ආදී දේවල් කණිකරම තණ්හාව පාදක කරගෙනයි සිදුවන්නේ. ඒ නිසා තණ්හාව දුක්ඛ සමුදය සත්‍ය කිව්වත් කාමෝපදී දුක්ඛ සමුදය සත්‍ය කිව්වත් කිසිම වෙනසක් ඒකේ නැහැ. ඊළඟට පංච උපාදාන ස්කන්ධ උපදී කියලා දක්වන්නේ පංච උපාදාන ස්කන්ධ උපදී ධර්ම වශයෙන් දක්වන්නේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දක්වන්නේ මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි තියෙන නොදස්කම අවිද්‍යාව දැකීම සඳහා එතන කියන්නේ අවිද්‍යාව. ඒ නිසා ඒ කණින් කියන දුක්ඛ සමුදය සත්‍ය සහ මේදී දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැක්වූ කරුණ අතර කිසිම ආකාරයේ වෙනසක් නැහැ. එකම ආකාරය එකම දේ වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීමක් පමණයි මේක වෙන්නේ. ඒ බව තේරුම් ගන්නට ඕන. මේ ආකාරයෙන් පළවෙනි අනුපස්සනාව දෙවෙනි අනුපස්සනාව මැනවින් වඩාලා පුරුදු කරගෙන යන කෙනාට ඒදී බුදුහාමුදුර දක්වනවා ඒවන් සම්මා දේපස්සනානු භික්ඛවේ දෙකුණු අප්‍රමත්තෝ ආසාතිනෝ පහිතත්තෝ විරතෝ අප්‍රමාද කෙලෙස්තාවන වීර්යෙන් යුතුව පහිතත්ස්ස විරතෝ මහා නොතබන ලද වීර්යෙන් යුතුව කටයුතු කරන කෙනාට දෙකේ ධම්මේ මේ ජීවිතේදීම දෙන්නම් බලනනම් මෙන්තරම් බලම් පාටිකම්කම් මේ පළ දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. දෙකේ ධම්මේ අඤ්ඤා සතිවපාද විශේෂයන් ආගාමිතා මේ ජීවිතේ රහත් භාවයෝ නැත්නම් අනාගාමි ස්වરૂපේ අනාගාමි සත්‍යය මේක ලබන්නට නිකන් ධම්ම ශ්‍රවණය කරලා මොහොතකමක් නැහැ. ඒ විදිහට අනුපස්සනාව වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕන. ඒ මනුපස්සනාව වැඩෙනකොට තමාගේ සිත තුළින් මේවා નિરાයාසයෙන් මාමේ කියපු කරුණු අවබෝධලා පෙන්ින් යන්නට ඕන. මේවා මතක තබා ගැනීමෙන් වැඩකුත් නැහැ. මේවා කියලා ඒ වගේම යන්තම් සිහිපත් කරන්නත් පුළුවන් හැකියකමින් ඇති වැඩකුත් නැහැ. තමාගේ සිත තුළින්ම નિરાයාසයෙන් මේවා මතුවී එනවනම් ඒව තමයි සමාධියම අවබෝධයක් බවට පත් කරන්නේ. එතකොට ඒ අවබෝධය තුළින් තමයි අපේ මේ සංස්කාර ලෝකය අතහරින්නට, පංචස්කන්ධ ලෝකය කෙරෙහි කරකිරෙන්නට, සියලුම සංස්කාර විරහිත තත්ත්වයට සිතපත් කරගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ තුළින් තමයි නිවන් අවබෝධ වන්නේ, විසංඛාරගත තත්ත්වයට සිතපත් කරගත හැකි වන්නේ. ඒ විදිහට පිළිකදීම තුළින් මේ ධර්මවත් ලබා ගැනීමට මේ ධම්ම දේශනා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේක දැන් සාස්නා මෙතන නිම කරනවා. ඒ අනුව පිළිපදෙන නිවස්සවක් දකින්නට උත්සාහ ගන්න. දෙවියන්ට පින් දෙමු ආකාශත්තාදි කියන පාඩේකෙම ආකාශත්තාදි බුම්මත්තා දේවා නාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් රක්ඛන්දු සාසනං ආකාශත්තාදි බුම්මත්තා දේවා නාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් රක්ඛන්දු දේශනං ආකාශත්තාදි බුම්මත්තා දේවා නාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් රක්ඛන්දු මම කරන්තේ ප්‍රාර්ථනා කරන්නේ සිනා පුඤ්ඤ කම්මේ නාමී බාල සමාගමෝ සම්ම සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය ඉතම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතෝ සබ්බ දුක්ඛා පමිච්ඡතෝ මේ කළ සීලොම් කුසල සත්‍ය මේක දිනේශන සීමිත වාසනා සත්‍ය දා වේවා අභිවාදන සීදස් නිච්ඡං මුද්ධා පිටායනෝ සත්තාරෝ ධම්මා වද්දන්තේ ආයි වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වච අතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිජ්ජතු සුපත්තේ වානාසර ලේවා.